තවත් මේ ප්‍රශ්නයක් ජීවත් වීමට ධාර්මිකව ජීවත් වෙන මෛත්‍රී කරමින් කුසල් කරමින් සිටියත් බාධක පැමිණෙයි. අන් අයගේ බාධක ලෙඩ රෝග කරදර වලින් මිදීමට බෞද්ධයාට ඇති බොදු පිළිවෙත් සාන්ති කර්ම මොනවද කියලා මේ අහන්නේ. දැන් මේ බුදුදහම ඉස්සෙල්ලාම තේරුම් ගන්න බුදුදහමින් පෙන්නන්නේ ලෝකේ යථාර්ථය. මේ පැවැත්මේ යථාර්ථය ඉස්සෙල්ලාම දකින්න ඕනේ. පැවැත්මේ සැනසුම නෙමෙයි පළවෙනි කාරණය. බුදුදහමේ දර්ශනය මොකද්ද? පැවැත්මේ යථාර්ථය. මෙන්න මේකයි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දකින්න ඕනේ මේකට ගතේදී යම් තා පියවරවල් ඇද්ද මේකෙන් මිදෙන්නේ. ඒකට මොනවද වෙන්නලා තියෙන්නේ? ඉස්සෙල්ලාම දැනගන්න දුක දැනගන්නවා කියන්නේ ඒකයි. පැවැත්මේ යථාර්ථය දකින්න ඕනේ. මේ පැවැත්මේ යථාර්ථය දකිනකොට අපි දැනගන්න කාරණයක් තියෙනවා මොකද්ද? ධාර්මික ජීවත් වීමේ මෛත්‍රී කරමින් කුසල් කරමින් සිටියා. මෙන්න මේ ටික තමයි අපි දැන් කරන හරිය හොඳ වැද්දට. සංඛාර නැන හේතුව නැන තව කිනම් පුණ්‍ය කර්මය කුසල කර්මය ඔක විපාක එහෙම දෙමි. ඔය කර්මයේ විපාකය කියලා එකක් තියෙනවා. පාග කියන්නේ පැහෙනවා. විපාක කියන්නේ විශේෂයෙන් පැහෙනවා. පැහිලා විශේෂයෙන් පැහිලා. පාක විපාක. දැන් කුඹුර වපුරනවා. ඉස්සෙල්ල. ඒක තමයි කුඹුර කෙදීමේ කර්මය. වැපිරීමේ කර්මය ඒවා ක්‍රියාවලිය. හොඳ දෙයක් වැපිරුවා. ඒ කර්මය. වැපුරුව මොහොතේ විපාක නැහැ. ඒක පැහෙන්නේ නැහැ. ඊට පස්සේ ගහ හැදිලා, කඳ හැදිලා, මල හැදිලා, ඊට පස්සේ ඒක පීදිලා, කිරි වැදිලා, දැන් යන්තම් එනකොට පාක වෙලා බැහිගෙන එනවා. විශේෂයෙන් බැහුනාම කර්ල වේලා ලස්සන රන්වන් පාට දෙන විපාක. අන්න විපාක අවස්ථාව. අන්න කර්ම අවස්ථාව, විපාක අවස්ථාව දෙක දකින්න ඕනේ. වැපිරුවේ වී නම් විපාක වෙලා තියෙන වී. විශේෂයෙන් බැහිලා තියෙන මොනවද බලුවාම ඒවා වී කරා. වැපිරුවේ එකටයි වී කරලේ දහස් ගානක් ඇට, සිය ගානක් ඇට. එකට ප්‍රතිපලයි. විපාක. මෙන්න මේ ක්‍රමයට දකින්න ඕනේ මේ කර්මයයි විපාකයයි කියන දෙක. ඉතින් මේ ආර්ය විනය තුළ ධාර්මික ජීවත් වීමට මෛත්‍රී කරමින් කුසල් කරමින් ඉන්නවනේ. මේක කර්ම මිසක් විපාක නෙමෙයි. ඊ කරපු වෙලාවේදී විපාකයෙන් විශේෂයෙන් වැහිදලා ඒකර සුසු කාලේ එන්න ඕනේ. 6 මාසේ වී වැපිරුවා නම් අද වැපිරුවා හෙට වැහිවා කිව්වට හරියන්නේ නැහැ. ගිහින් බලවට වැහිලා කරලක් පලාතකවත් නැහැ. ඇටේ කොණ්ඩි වෙලා තියෙනවා. දවස් දෙක තුනක් යනකොට පස්සේ බලන දෙපැති වෙච්ච පොඩි එකක් තියෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා පූජ්‍ය පැලයක් දකින්න හම්බෙනවා. ඉතින් පෝර කරලා සාතු කරලා ඔහොම කරගෙන කරගෙන යනකොට කවදා හරි හැදිලා මාස 6ක් යනකොට තමයි විපාකේ දකින්නේ. මෙන්න මේ වගේ යම්කිසි කර්මයන්ට විවිධාකාර විපාක දෙන කාල සීමා තියෙනවා. මේක කර්ම විසි අතින්තයයි. මේක බුදුරන් වහන්සේට අදාළ වෙන බුදුරන් වහන්සේගේ ඥාන ගෝතන ක්ෂේත්‍රය කර්මක්ෂේත්‍රය කියන්නේ. එනිසා බුදුරජාන් වහන්සේ තමයි දන්නේ යම් කෙනෙක් යම් මොහොතක යම් කර්මයක් කළොත් පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් මේ පුද්ගලයාට මේක ඉදිරි අවස්ථාවේ කෙතෙක් දුරට කොහොම ක්‍රියාත්මක වෙනවද? කොයි ක්‍රමයකින්ද මේක ක්‍රියාත්මක වීම අවසානේ? කෙවද ප්‍රතිඵලයක් කවදා මේ විවාහකාරීන් දිලාද මේක ඉවර වෙන්නේ? ඒක දකින්න ලෞතරා බුදුරජාන් වහන්සේගේ යනි සර්වඥයන් වහන්සේලාගේ බුදු ඇසට දකින්න නුවණට අහුවෙන එක. ඒක අනික් අයට ගෝචර නැහැ. අන්න ඒ නිසා එහෙම ක්‍රමයක් තියෙනවා. අපිට ගෝචර නැති වුණාට අන්නේ ගෝචරින කාල සීමාවක් තියෙනවා. සමහර කර්ම තියෙනවා කළොත් මේ අත්බැවීම විපාක කොටසක් හම්බ වෙන එකක්. ditta dama vedaniya karma කියලා ඒවල කියනවා. තව සමහර කොටසක් තියෙනවා මේ අත්බැවීම මොකුත් නැහැ හොඳට ඉන්නවා. හැබැයි උපපජ්ජ වේදෙනිය කියලා ඊළඟ අත්බැවීමකදී ඒකාන්තින් විපාක එනවාමයි. ඒවට කියනවා එහෙම කර්ම කොටසක්. ඒක අපිට හොයාගන්න බෑ මොකද්ද කියලා. ඒ කර්මයන්ගේ ස්වභාවයෙන් එක වෙන් වෙන්නේ ලෝතර බුදුන් වහන්සේලා දන්නවා. ඔබට මේක මේ අද්භයම පළ දෙනවා. ආවල් දවසේ ආවල් ආකාරයෙන් මේක වෙන්නේ. ඔන්න උන්වහන්සේ කියයක අපිට බෑ. උපපජ්ජ වේදිනේ ඔබ මේ අද්භයම කොච්චර හොඳින් හිටියත් ඒකාන්තයෙන් ඊළඟ අද්භයම ඒකාද ඔකේ බේරෙන්න බෑ. ඔබ ආවල් දෙන ගිහිල්ලා මෙන්න මේ තත්ත්වයට ඉපදිනා මට මෙහෙම එකක් හම්බ වෙනවා. කර්මය මෙන්න මේවත්. උපපජ්ජ වේදිනේ. ඊට පස්සේ අපි දකින්නේ නැති. අපරාපරිය කියලා ඊට පස්සේ ඊළඟ අද්භයම කවදා හරි අද්භයම කෝටි ගානක එහාට පස්සේ කහරි නෑ අවුරුදු කල්ප කෝටි ගානකට පස්සේ හරි පළවෙනි අවස්ථාවක් මතුවලා එදාට මතුවලා එන කර්මයක් තියෙන අපරාපරිය කිය. අන්න එහෙම කර්ම වේගයක් ආවොත් එහෙම. ඒකත් අපි දන්නේ නැතුවත් ලෝතරා බුදුන් වහන්සේලා දන්නවා. ඔබ මේ කරමු කර්ම වේගයට අනුව ඊළඟ අධ්‍යයෙත් නෙමෙයි. මතු මෙන්න මෙහෙම අධ්‍යව කාලාන්තරයකට ලක්ෂයක් ගිහිලා කෝටියක් ගිහිලා අහවල් කාලි මෙන්න මෙහෙම සක්වලක මෙන්න මෙහෙම කල්පයක් නැහැ මෙහෙම පහළ වෙලා අන්න ඒ කලෙ මෙන්න මේ නවින් අහවල් තැන ඉපදිලා. ඔබට මෙන්න මේ විපාකෙ විදිහට සිද්ධ වෙනවා කියනවා ලෝතරා බුදුන් වහන්සේලා දන්නවා. ඒක බුද්ධඥානිට ගෝචරයි අභිසක්ක කනාවරණ ඥානියත් එක තියෙනවා. ඒක බුද්ධ බල. ඒක අනිකයට නැහැ. නමුත් එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි දන්නේ නැතුව හිද්දී එහෙම තමයි යන්නේ. ඊළඟ අධ්‍යයයේ පාපයක් පළ දෙන එකක් තිබුණා නම් ඒක මේ අධ්‍යයයේ හොඳින් ඉන්නවා ගානක් නැහැ. නමුත් ඒක කාටවත් වලක් ගන්න බෑ. ඊළඟ අධ්‍යයයට ඒකාන්තයෙන් පළ දෙන එකක් කළා නම් ඒ જાතිය ඒකෙදි පළ දෙනවා. ඒ මොනවද? ආනාතරේ පාප කර්මයක් එහෙම කළොත් මෙලෝ ඉන්නවා හොඳින්. හිටියට හරියන්නේ නැහැ. ඒකාන්තයෙන් ඊළඟ අධ්‍යයයේ උට ධානා මාර්ග වල කොච්චර භාවනා කරලා ලබන්න බෑ. කොච්චර බුදුන් ඇඳලා තියා මොනවා කරගෙන හිටියත් ඊළඟත් දැවිලි උගතියේ අපාගත වෙන්න වෙනවා. අනුපවජ වේදනී අපි දන්නේ නැහැ. නමුත් ඒක දේශනා කරලා තිනවා ආලන්ද පාප කර්මයක් කළොත් ඔන්න ඒ තත්ත්වයටපත් වෙනවමයි. ඊට පල්ලෙහා තියෙන අනිකාරී කේවයින් අපරාපරිය වෙන්නත් පුළුවන්. මෙලෝදි පළදින කොටසක් ඉන්නත් පුළුවන්. මෙලෝෙන් ඉවර වෙනවා වෙන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් කාම ලෝකේ ඉක්මවලා ඉන්නවනම් ඒ මානසිකත්වයේ කවදා හරි ඉක්මවන තැනක ඉන්නවා. ඒක අපි කියන්නේ දන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙක් සෝවාන් වෙලා ඉන්න පුළුවන්. ඊයාතුරු පොඩි පොඩි පව් කෙරෙන්නත් පුළුවන්. නැති වෙන්නේ නැහැ. අපාගතන වෙන්න හේතුවක් නැහැ. නමුත් සමහර වෙලාවට පුතඥ වට්ටමේ කෙනෙක් ඉන්න පුළුවන්. ආර්ය මාර්ගයට අනුකූලව පිළිවෙත් පුරමින් ඉන්න පුළුවන්. හැබැයි මේ මාධ්‍යයේදී බුදුරන් වහන්සේලා දන්නවා මේවු මේ විදිහට ගියොත් අහවල් දවස වෙනකොට මෙන්න මේ මට්ටමට හිත වැඩිලා ඔය කර්ම වේගින්ගේ පුණ්‍ය කර්ම බලයෙන් උට මෙන්න මේ වද කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිලා ඔහු මැරෙන්නේ ඉස්සෙල්ලා අහවල් වෙලාවේදී අරිහත් දෙන්නලපත් දෙනා නැන්නා සෝවාන් ගිලා මෙන්න මේ தත්යෙන් කෙලවර කරගන්න තැනට වැටෙනවා. මොකී தත්යෙ මේක ලෝකදලා බුදුරන් වහන්සේනම් දකිනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් එහෙම යම් කෙනෙකුට තිබුණොත් එහෙම ඔව් අර මුදජනව ඉන්න අවස්ථාවේදී යම් කිසි දෙයක සාමාන්‍යයෙන් අපාගත වෙන පාප කර්මයක් අතරකදී කෙරිලා හැම තිබුණොත් අපිට නිගමනය කරන්න බෑ. ඒකෙදි ඊළඟ අධ්‍යයනයේදී ඔහුට ඒක විපාකෙ ඉන්නේ නැහැ. මොකද හේතුව? අපි දන්නේ ඔහුට 80 අවුරුද්දක් යනකොට කවදා හරි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙනවා. සෝවාන් ඉඳ හේතු වාසනා තියෙනවා. ලෞත්‍රා විද්‍යාලා තියෙනවා දන්නවා. උන්වහන්සේ නම් කියනවා අද ඔයා කොච්චර ලක්නට හිටියත් අහවල් දවසේනකොට මෙන්න මෙහෙම වාසනාවක් ලැබිලා ඔහු ගොඩ එනවා. එහෙම හේතු වාසනාවක් ඔහුට තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. ලෞත්‍රා විද්‍යාලා දකින්නේ. අන්න එහෙම වුණා නම් එහෙම මොකද වෙන්නේ? ඒ වගේ අවස්ථාවක් එනකොට අර ඊළඟ අධ්‍යයයේ පළ දෙන්න හේතු නැත්නම් ඔහුට මෙලෝදි පළ ඒකෙන් හටගන්න යම්කිසි විද්ද ධම්ම වේදිනී හේවත් ඒ ඉන්න අධ්‍යයයේදී ඒකේ යම්කිසි මානසිකත්වයක දුකක් ඇවිීමක් හෝ යම්කිසි කායික මානසික විපාක මාත්‍රයක් ආවන ඒක විද්ද ධම්ම වේදිනී හැදී විතරයි. ඔහුට උපපජ්ජ වේදිනී වශයෙන් හෝ අපරාපරිය වේදිනී වශයෙන් එහාට යන්නේ ඒක හේතු නැහැ. ඉන් එහාට අහෝසි අනිවාර්යෙන්ම අහෝසි කරන්න. ඉන් මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේක අවිද කියන්න පුළුවන් දැන්නේ මේ කර්මවිසි අචින්ත්‍යයි කිව්වේ ඒකයි. ඒක හිතලා නිගමනය කරන්න බෑ. ඉතින් මේකෙදි දකින්න ඕනේ මේ ධාර්මික ජීවත් වීමත් මෛත්‍රී වැඩි වීමත් කියන එක හේතුවක්. ওই හේතුයේ ඵලය අපිට කියන්න බෑ. නමුත් මේ හේතුයේ ඵලය එදා ලැබෙන්නේ නැහැ. ditta dhamma vedini වශයෙන් ලැබෙන කෙනසහ තියෙන්න පුළුවන්. ඒකත් නෑ කියන්නේ නෑ තියෙනවා. හැබැයි ඒකෙත් මට්ටම කියන්න අපිට හැකියාවක් නෑ. ඒ බුද්ධිලයේ මාර්ගය වඩාගෙන යනකොට විද්‍ය ධම්ම වේදිනිය වශයෙන් හොඳ දෙයක හොඳ ප්‍රතිඵල මෙලොවක් ලැබෙන්න පුළුවන්. තව වැදගත් දෙයක් තියෙනවා. පෙර භවවලදී යම් කිසි ඉවද හොඳ හේතු කරලා තිබුණා නම් මෙලොවදී අවදි පසුතලයක් එන්න ඕනේ. ඒක පළදින්න. අනන්තරයක් එන්න ඕනේ. සමනන්තරයක්. සමනන්තරයක් කියලා කියන්නේ ඒකට සමාන පරිසරයක් හැදෙන්න ඕනේ. ඒ සමාන පරිසරයක් ගොඩනැගුණොත් එහෙම පෙර භවයේදී අපි මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සිද්ධ කරලා කරමු කර්මයක් තිබුණා නම් ඒක සාමාන්‍ය එකක් නම් එහෙම ඒවට ඒකාන්තයෙන් ඊළඟත් බැවෙ නැතුවට අවශ්‍ය පරිසරයේ ගොඩනැගිච්ච වෙලාවක ඒක ඇදලාවිදලා විපාක දෙන්න අවස්ථාවට හැදිලා තියෙනවා. පරිසරයක් නැති නිසා යම් කෙනෙකුට විපාක දෙන්න ක්‍රමයක් නැතුව තියෙනවා. අන්න එහෙම තිබුණොත් එහෙම එහෙම කෙනෙක් මෙත්තරන් ආරම්භ කරනකොට පරිසරය හැදිච්ච ගමන් අර අතීතයේ තිබිච්ච අනන්තරේ ඇදලා ඉනවා. ඔය අනන්තල ප්‍රත්‍ය කියන්නේ අන්න එහෙම එකක්. ඔය අනන්තල ප්‍රත්‍ය කියන එක හොයාගන්න බැරුව අද මේ අපි කියන්නේ ආචාර්ය වාදවලින් වැහිලා තියෙන එකක්. අනන්තල සමානන්තල ප්‍රත්‍ය කියන දෙක විග්‍රහ කරගන්න බැරුව. නමුත් ඒ බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ කියන උන්වහන්සේගේ අටුවා වලට ඉච්ඡලා දුන අටුවා තියෙනවා. නෙත්ති ප්‍රකරණී ආදී තවත් තියෙනවා. එහත් තියෙන අටුවා පොත් පරිසම්බිදා මග්ග ප්‍රකරණී වේදපෝපදේශී ආදී මේ පොත්වලම පැරණි අටුවා තුනක්. මෙන්න මේවෙන් එකක වෙන්නනවා. ඔය අනන්තර ප්‍රත්‍ය කියන එකට පරම්පර ප්‍රත්‍ය කියලා වචනය. ඒ වචනේ හොඳ පැහැදිලි පරම්පරාව කියන වචනේ අපිට ගන්න. පාරම්පරිකව වෙනවා. පරම්පරාවෙන් එන ප්‍රත්‍ය. පරම්පර ප්‍රත්‍ය කියලා කියනවා අනන්තර ප්‍රත්‍ය කියන එකට. ඒ කිව්වෙත් මොකද්ද? මුලදී අපි කරලා තිබිච්ච හේතුවක් ඇත්නම් ඒක හේතු විලා හිටන් ඊට අවශ්‍ය පරිසරයක් හදන්න ඒ බලය හදලා ඉන්නවා. විපාක දෙන අවස්ථාව. අන්නේ විපාක දෙන එහෙම අවස්ථාවක් ඇති කර්මයක් කරලා තිනවා. අපි දැන් පසුතලය හදන්න විතරයි ඕනේ. අන්නේ එහෙම පසුතලය හදනකොට අතීතයේ කරපු කර්ම විපාක දෙන්න අවස්ථාවක් තියෙන පසුතලය හැදුවොත් අන්නේ ඒවා ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක කරලා විශාල බලයක් ඇදලා හැකවන්න සැලසෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ දැන් කරන එක නෙමෙයි හැකවන්න සැලසෙන්නේ. දැන් කරපු එකේ සාමාන්‍ය ඉස්සර කරලා තිබුණ හේතුවේ ඵලයේ වශයෙන් දැන් ඇදෙනවා පරිසරය හදපු නිසා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක හොදරයි නරකයි දෙකම වෙනවා. යම් කිසි හිංගි හිංසා කරලා තිබුණොත් එහෙම. එහෙම පරිසරය හදලා තිබුණ විවාහ දුක් විපාක ඉන්නේ. අපි ඒකට හේතු වෙන ලෝභ දේශ මොහ වැඩි පිළයක් එහෙම ක්‍රියාත්මක කළ බොහෝ කොට ඒව ඇදලා ඉනවා. ඇදලා මහා දුකන කරදරේට වැටෙනවා. ඒකත් විපාකයක්. මොකද පසුතලයේ හදපු නිසා. එතන හැම වෙලෙම දැක ගන්න ඕන අතීතයේ කරපු අහෝසි කර ගන්න ඕන. එක්තරා ප්‍රයෝග සම්පත්තියක් තමයි අලෝභයෙන් අධිශයෙන් අමෝහයෙන් ජීවිතය සකස් කරගන්නේ. ලෝභ දේශ මොහ සහගතව සකස් කරගත්තොත් අනන්ත සංසාරී කරමු. ලෝභ දේශ මොහයන්ගේ විපාකයට අවශ්‍ය පරිසරය හදපු ගම අනන්තර ඇදලා ඉනවා. ඇවිදලට මහා දුකක් කරදරයක් ඇති කරන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොහෙන්ද උනේ කියලා. අන්න එහෙම ක්‍රම වෙනවා. ඉතින් ඒ නිසා කොඳ පැත්තට හරවාගෙන මේකින් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් අන්න මොකද්ද මේකෙන් හිටියත් මේ බාධක පැමිණෙන. අන්න බාධක පැමිණෙන එක මොකද්ද? විපාක. පෙරභවයේම පෙර ඉස්සලා කරන එක විපාකයි බාධක කියන්නේ. දැන් කරන හොඳ කර්ම කර්ම දැන් කරන කර්ම. අතීතයේ කරපු කර්මයන්ගේ විපාක තමයි නරක කර්මයන්ගේ විපාක තමයි මේ කොච්චර කළත් බාධක පැමිණෙන එක. ඒක නම මොකද කරන්නේ? මේකේ එකම ප්‍රයෝග සම්පත්තියක් තියෙනවා. ඒක ප්‍රතිකර්මයක්. උපක්‍රමයක් නෙමෙයි. උපක්‍රමයක් කියන්නේ යථාර්ථයේ ප්‍රතිකර්මයේ කියන කර්මයට අවදි කරන හැටියට ප්‍රතිකර්මී ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒ තමයි අපි මේ කරන ක්‍රමවේදයක් තුනේ පෙර අනන්ත සංසාරයේ පටන්ගෙන අපි අවිලක් අසාධාරණයක් වරදක් ප්‍රමාදෝසිය යමිකුල සිද්ධ වුණා නම් මම මේ කරන ද අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද විහිදී පැතිරි පිහිටා එයාට සුඛිතොමිත වෙලා එයි යහපත වෙන්න ආශිර්වාද ලැබේවා කියලා එයාට ආශිර්වාද කරලා මිත්වල දෙනේ පුණ්‍යානුමෝදනා කරන්නේ. මෙන්න මේ අනුමෝදනාව සිද්ධ කරනකොට මොකද වෙන්නේ? අපතින් අවිල අසාධාරණ වෙච්චාට අවංකව අපි ඥාන සම්පවිත කරොත් මේ වන්දිය ගෙවෙනවා. අපිට ඒක සතුටක් ඇති වෙන්න ඕන. ඇත්ත වශයෙන්ම ලොකු වාසනාවක් බුද්ධ ශාසනය හම්බ වෙච්ච එක. ඒ වගේ මේ විනන් දහම කරගන්න හම්බ වෙච්ච එකත් මට ලොකු වාසනාවක්. ඒස අනන්ත සංසාරයේ මගින් වෙච්ච අවිට අසාධාරණ ණයකවන්ට යමක් හරි හම්බ කරගන්න හම්බ වුණා අති දුර්ලභ මේ සම්මා සම්බුද්ධ ශාසනය නිසා. ඒ විනමම අද කරගත්තා. ඒක මට ලොකු වාසනාවක්. චිත්ත ප්‍රහාදී ඇති වෙනවා. ওই මොහොතක් ගානේ සෝමනස සහගතයි ඥාන සම්පවිත්තයි. ඔන්නෝ නුවණට තේරුම් බරගෙන සෝමනස සහගත වෙලා විනක් කරගත්තා. ඒ වින මහ බලවත් මට මේ කණ්ඩ පොණ්ඩවත් මට හැප විඳින්නවත් නෙමෙයි මං අතින් සිද්ධ වුණ අවලක් අසාධාරණයක් වරදක් ප්‍රමාදෝෂයක් ඇතනම් අවංකව මං වන්දි ගෙවිය යුතුයි. ඥාන සම්පවිතෝ හිතවන තමා සෝ සංකාරික නෑවතන තමා සදා ගන්න වැඩක් නෙමෙයි ලෝකානුකම්පාවෙන් කළ යුතු යහපත කරන්න ඕන නිසා කළා. උපරිම කුසලිත ලැබෙන පළවෙනි කුසලිත සෝමනස සහගත ඥාන සම්පවිතේ හිත කියන පළවෙනි කුසලිත ලැබෙනවා. මෙන්න මේක හරි බලවත්. මෙන්න මේ කුසාසිත නැගෙන්නේ ඥාන සම්පවිතේ මේ බල තෝරා ගත්තහම අහලා වටහා ගත්තහම වටහාගෙන මේ වැඩේ කරනකොට දකින්නවා අනන්ත සංසාරයේ වට මගින් අවිඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් සිද්ධ වූ යමෙක් වීනම් ඊයැටි මේ පින් විහිදී බැල මේක කියනකොට මතක් වෙන්න පටන් ගන්නවා. අනේ කොච්චර වාසනාවක්ද මං ඉතින් කළ යුතුම දෙයක් මගින් අපරාධයක් වෙලා තියෙනවා මං වන්දි ගෙවිය යුතුයි. ඒකේ මට මාර්ගයක් පෑදුනා. බුද්ධ ශාසනය ලැබුණා. පින් දහම් කරගන්න ලැබුණා. චිත්ත ප්‍රසාදයේ මං ඊ පින කරගත්තා. ඒ පිනේ මං ඉදින් වෙච්ච අවලට වන්දිකේ වාන අවස්ථාව ලැබුණා. මං කොච්චර නිදහසක් අදලා වෙනවද? මෙන්න මේ හැඟීමත් එක්ක එනකොටයි ඥාන සම්පවිත වෙන්නේ. ඒ පින මහා බලවත්. අප්‍රමාණයි. ඒක විහිදිලා පැතිරලා අර අනන්ත සංසාරියට අවදැවිච්චාට වන්දිගේ වෙනවා. ඊයයි සුඛිත මුිත වෙනවා. ඊයයි ඒක ලබන්න හේතුව තියෙනවා. මොකද අපි අපිට කරපු යම් කිසි දෙයක් ඇත්නම් ඒකෙන් ඒක හිමිකම තියෙනවා දෙන දේ ගන්න. ඒ නිසා ඊයයි හිමිකම ලැබෙනකොට දුගතියගේ කියන සමාහරණ දුගතිය මිදෙන්නත් ඒක හේතු වෙනවා ඊයයි. හැබැයි අපි අත්මු වෙතේ නැයි නිදා. මෙන්න මේක අපි දැනගෙන කරන්න ඕනේ. ඥාන සම්පවිත දෙන්නේ දැනගත්තා. සෝමනස්ස සහගත වෙනවා එතකොට. සෝමනස්ස සහගත ඥාන සම්පවිත හිතකින් මේ මහා කුසල් කරලා මේ ශාසනය තුල මේ පුණ්‍යානුමෝදනා කළා මේ අප දුපාද්‍රාවලින් බේරෙන්නේ එකම ක්‍රමයේ උච්චාරයි ප්‍රතිකර්ම යෝගයි. අපල කිව්වේ උපද්‍රා කිව්වේ බාධක මාර්ග කිව්වේ මොනවද? ඔන්නේ જાතියේ නේවා. ඉතින් මෙයා බුද්ධ ශාසනයේ පහළ වෙලා කල් යනකොට තමයි මේ ක්‍රම මත වෙලා ඉන්නේ. ලෝකේ හරි අහම තක් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ශාසනය තුලම තමයි මේ ක්‍රම වේද එන්නේ. ඉතින් ඒවා කලින් කල වැහෙනවා. ඒ යම් කිසි ආකාරයෙන් ඊට හේතුකාරක වන්නා වූ ස්වාමීන් වහන්සේලාගෙන් හෝ එවන් විදිසකින් ඒ මතුවෙලා හිටන් ආපු දහම යම් කාලෙ වැහිලා ගියොත් ආයි හරි අමාරුයි මේ අරගන්න. අති දුර්ලභව තමයි එහෙම ආයිසරයක් එහෙම ඥානීයකින් ගෝචර වෙලා ඉන්නේ. ආයිසරයක් ආවම ලොකු වාසනාවක් එනවා. අපරුපද්දලාලු විදින දින පළවෙනිම ක්‍රමී. ආයි විදුනා විදුනා ආයිසරයක් නා ඵලයක් නැහැ. ඉතින් වටිනාකම දකින්නත් ඕනේ. ඔයක දකි පිනවනවා කියන වදිනේ දකින්න ඕනේ. දැන් පින කියන්නේ මොකක්ද අපා පිනවනවා. අපි වචනයක් තියෙනවා. චිත්ත ප්‍රහාදිය පිනා යන්න හේතුව සතුරු වෙන්න හේතුව කවි දෙන්න ඕනේ. නිකම් හිනහ වුණාට බෑ. සතුරු වුණාට හරියන්නේ නැහැ නිකම් හිනහ වෙයි. අපි අහන මොකද ඔබ හිනහ වෙන්නේ? සතුරු මොකද සතුරු? ඥාන සම්පවිතෙන්ද නැහැ එක. ඒ කියන්නේ මම කරපු යම් කිසි කටයුත්තක් ඇත්නම් ඒ කරන කරපු කටයුත්ත තුළින් ලැබෙන ප්‍රතිඵලයේ කොච්චර වැදගත්ද නැද්ද කියලා ඒක අපි තුලනය කරලා බලන්න ඕනේ. අන්න ඒතකොට අපිට පේනවා එක වටිනාකම් මට්ටම. ඒ මට්ටම අනුව තමයි සතුරු විය යුත්තක්ද මම කලේ නැද්ද කියන නිගමනය කරන්නේ. දැන් අපි අන්න ඒ අඩු නම් ඒ ඥාන සම්පවිත වෙන්නේ නැහැ නේ. ඒක නිකන් ඒතකොට ඥාන විපවිත වෙනවා විවිධ. වින්නේ ඒකනේ කියන්නේ. ඒක කල්යාණ මිත්‍ර සම්පත්තියේ පළවෙනි කිව්වේ ඒක. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් තමයි ඥාන සම්පවිත වීමට අවශ්‍ය කරන පසුතලයේ හැදෙන්නේ. එතකොට තමයි ඒක අහලා තේරුම් ගන්න පුළුවන්. තනියෙන් මේක තේරුම් ගන්න අවුරුදු 100ක් යනවනම් එක දවසෙන් තෝරාගත්ත හැයි කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක සම්බන්ධ වුණා. අන්න ඒකයි වාසනාව. ඉතින් ඒ නිසා ඥාන සම්පවිත වීමේ ප්‍රධාන කාරණිය කියන කල්යාණ මිත්‍ර ඇසුරු. එතෙන්දී අහන්න හම්බ වෙනවා ක්‍රමී. තමන් හිතලා හිතලා අධ්‍යක්ීමෙන් මේක තෝරාගෙන අධ්‍යක්ීමෙන් එතෙන්ට එනකොට කාලයක් යනවා. ඒ වගේම මේ කාලයක් යන දේ මොහොතකින් අධ්‍යක්ීමට ලක් කරගන්න පුළුවන් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ධර්ම ශ්‍රවණී. අන්න ඒකයි එතන තියෙන්නේ. ඒක තමයි වැදගත්ම. ඉතින් මෙතෙන්දී දැනගන්නේ කොහොමද සතුටු වෙන්නේ? මම යම් කිසි දෙයක් සිද්ධ කරගුවාම ඒ කෙරේ යමද්ද වැපුරුවේ යමද්ද අචයන් ඊට අනුකූලයි. මේ න්‍යාය ධර්මය. ඒ වගේ යම් කිසි හොඳ දෙයක් කියලා අපි යමක් කළා නම් ඒ කෙරේ මොන පරමාර්ථයකින්ද මොකද ඒක අවසානයේ බලාපොරොත්තුව ඒක ස්වභාවය මොකද්ද ඊට අනුකූල දෙයක් තමයි ඵලය. දැන් මේක දකින්න ඕනේ. ඊ අනුව තමයි සතුරු වෙන්න සුදුසු එකක් මට ලැබුණාද මං කළාද කියලා නිගමනය කරන්න පුළුවන්. පළවෙනි අග්‍රම දේ තමයි අපි මේ සතුටු වෙන අනන්ත සංසාරයේ කොච්චර කරලා ඇද්ද මොනවෙන් සතුටු වෙන්නද? දැන් අපි විවිධාකාර සන්තෝෂ වෙන්න කාරණා ලෝකේ කරන අපින් කියලා පිනවන දේවල් මොනවද පිනවන? විවිධාකාර පින් කරනවා, හොඳ වැඩ කරනවා. ප්‍රතිඵලය මොකද්ද? දෙව්ලෝ. තවත් එක ප්‍රතිඵලය මොකද්ද? බ්‍රහ්ම ලෝකේ. ඔයිටත් එහා ලෞකිකත් එක්ක තව ප්‍රතිඵලයක් නැහැ. ඕක තමයි ලෝකෝ ප්‍රතිවර්ධක. ඒක දෙව්ලෝකෙම දිනා, ඒක බඹලෝකෙම ලෝකෙම දිනා. ඉපදිලා ඉන්න සැප විඳිනවා කියන එකක් තියෙනවා. කාම සැප විඳිනවා දෙව්ලෝකෙ ඉඳලා. ඒ වගේම අපි වීතරාගී ගති ලක්ෂණී නිදහස් සැපයක් විඳිනවා බඹලෝකෙ ඉඳලා. ওই දෙකේ තමයි ඉන්නේ. මනුෂ්‍ය ලෝකෙ ඉඳලා හිටම් මොකද කරන්නේ? කාම සම්පත්තියේ විවිධ ආකාර පැතිකඩවල විවෘත වෙලා ඉනවා. ඒවා විවිධ විවිධ ඉන්නේ. කලෝ පින්වල ප්‍රතිඵලයේ වශයෙන්. ඕක තමයි ලෞකික පින් කියන්නේ මේ තේරුම. ඉතින් මෙච්චර කාල මට සන්තෝෂ වෙන්න එකක් තිබුණා දහස් ගාම අපාය යන තුරු ඉඳ හිතා සන්තෝෂ වෙනවා කියලා වෙනම ගත්තා. අපාගතලා දුක් විඳිනලා හොඳයි ඒක. ඒක ගිවිලා වැනසිලා යනවා. නමුත් ඒක හරියක් ඉතුරු කරන්න තුව ගිවිලා ගියා. මෙච්චර කල් කරපු පින් කොච්චර වගේ ඒවා. මේ තරම් කාලයක් දෙව්ලෝ උපදින්න බඹලෝ උපදින්න හේතුකාරකගෙන ලෞකික වන්නාව කුසල් කියනේ පින් කියනේ ඕන තරම් කෙරුවා. ප්‍රතිඵලත් ලැබුණා. ඒ දැන් කිරිච්චත් ඉවරයි ලැබිච්චත් ගෙවිලා ඉවරයි. එහෙනම් අද ඒව ආයතනය කෙරුවොත් ඒ වගේමයි කරනවා ලබලා ගෙවිල යනවා. ඉතුරු වෙච්ච හරියක් නැහැ ආයි දුක විඳ විඳ යනවා. සසර ගමනේ හිමමයි. සතරාකාය උපදින්න තියෙන හේතුවක් තියෙන ඒක ගෙවිලත් නැහැ. කොයි මොහොතේ හරි දෙවියෙක් කියලා ආයතන හිටන සැප විඳ කී කින්දලා. අධ්‍යාවේ කාලේ ගෙවිල යනවා ගෙවිලා ගිහින් ඉවරනාට පස්සේ මරණ මොහොත එනකොට චුත වෙන මොහොත එනකොට කර්මය කැවිලා ඉඳන් පාප කර්මයක් ඉඳලා කෙලින්ම තිරසං කරන්නත් පුළුවන් අපායට දාන්නත් පුළුවන් බල්ලේ කරලා උපද්දවන්නත් පුළුවන්. ඉතින් ඊයේ දේව සැප විදේ දරිලා බල්ලකට තව මාසෙකින් බන්න බල්ලේ කියලා බලු බැටිය කියලා කහ කහ ඉන්නත් පුළුවන්. මොනවා කරන්නද? මලකරීතියක් වෙලා ඉඳන් හෙමසොඳුන් නැතුව ඉන්න ඉතල ගිහි ඉපදිලා ඉන්න පුළුවන් ඊළඟ මාසෙ. ඊට ඉස්සෙල්ලා මාසෙ බලනකොට දෙවියා සැප විදිනේ කරා. මේ දේවත්වයෙන්වත් ඔයගේ කර්ම බලයෙන් ওই අනාගතයේදී කවදා හරි ওই හතර අපායේ උපදින්න දින හේතුව දුරු කරගත නැති දෙවියන් මොන සන්තෝෂයක් ලබන්නේ? ඉන්නේ අපි මෙච්චර කාල සසරේ ආයේ මේ මාර්ගඵල අවබෝධයක් ධර්ම අවබෝධයක් ලබා ගන්න එක. ඔන්න ඔය පුතඥාන මානසිකත්වයෙන් අවිද්‍යාවට දැන දීලා. අවිද්‍යාවේ නිගමනයෙන් ආපු ගමන තුල අපි පින් කියලා යමක් කළ කරා ඒ தත්ත්වෙට ගියා පරමාර්ථයේ උච්චරයි. මොකද පින් කරන්නේ? සැප විඳින්නේ. බුදුදහම අහනකම් බුද්ධහම තේරුම් ගන්නකම් ඔයින් එහා නිවන් දකින්න කියලා වචනයක් ආවේ නැහැ. නිවන කියන වචනේවත් දැනගන්න එකක් නැහැ. දැනගත්තා නිවන අර්ථය තෝරාගෙන නැහැ. නිවන කියන්නේ මොකක්ද? අපි ලෞකික සැපයකටම රැවටෙනවා නිවන කියලා. නිවන කියන වචනේ තිබිලා තියෙනවා බුදුරන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා. නමුත් ලෞකික අදහසකයි මේ නිවන කියන්නේ. මේ නිරෝගීකම නිවනනේ. ඔය බමුණෝ කියෙහිදී අයකට. ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමසුඛං කියන්නේ මොකද කියලා බමුණෙක්ගෙන් අහගම. ඇයි ස්වාමීනි මං හරි නිරෝගී. ඉතින් මේ කය නිරෝගී. මේකනේ නිවන. ඔය නිවන තෝරපු හැටි බමුණෝ. ඉතින් ඒ නිසා නිවන කියන වචනේ තිබුණා නිවන දෙයක් නෑ. ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළලා නිවන කියන්නේ මෙන්න මේකයි කියලා හේතුඵල ඇතුව යථාර්ථියෙන් පෙන්නලා. දුකට හේතුවක් දුක සමුදයක් දුක නිරෝධයක් දුක නිරෝධ මාර්ගයක් විග්‍රහ කරලා චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා තියන නිවන විග්‍රහ කරන එක. ලෝක සත්‍යය නිවන දැරගෙන හිටියේ නෑ. ඒකයි ස්වභාවය. ඉතින් අන්නේ වගේ අවස්ථාවක් තුළ ලෝක සත්‍යය මොකද කරන්නේ? නිවන කියලා හිතාගෙන මේ ලෝකේ විවිධාකාර තැන්වල හිත තියෙනවා. මොකද්ද නිවන? බ්‍රහ්ම අවුද්දෝත්පාද කාලේ හින්දු යෝගීන්ගේ නිගමනය. මොකද්ද නිවන? දිව්‍යන් වහන්සේලාට යන්නේ ස්වර්ගයට යන්නේ. ඒක නිගමනය කරගන්නවා. ඒ වගේ විවිධාකාර මතධාරීන් ඉන්නවා. මොකද්ද නිවන? සීව දෙවියන් සමග එකතු වෙන එක. මොකද්ද නිවන? ਸਰව බලධාරී දෙවියන්ගේ මේ වසයට යන්නේ ස්වර්ගයට යන්නේ. එක එක කෙනා එක එක මත. මොකද්ද නිවන? මේ කාම සම්පත් විදිහට ඉන්න එක නිසා වෙන මොකද්ද බා නිවන? තව කෙනෙක් නිවන ඕක දික්ක ධම්ම සුඛ නිබ්බාන කියන එකක් හදා ගන්නවා. මෙලෝදිව නිවන ඕක තමයි නිවන. හොඳට විදහාරද? කිදු බැතේට කාලා බීලා සම්පවෙන් දින ඕක නිවන වල නිවන. ඔය තව කට්ටියගේ නිවන. උච්ඡේදවාදී. ඉතින් මේ නිවන කියන වචනේ විවිධ අර්ථ එක එක කෙනා මත දෘෂ්ටි වාද දෙනවා. නිවන කියන වචනේ ඉස්සරහා තිබුණාට අර්ථය දන්නේ නැහැ. ඒ දාකලා බුද්ධෝත්පාද. ලෝතර බුදු පියාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙච්ච කාලිකයි නිවන කියන්නේ කුණු ගොඩවල් නෙමෙයි. නිවන කියන එක වෙන්න මේකයි කියලා හේතු ඇතුව වෙන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා. ඒ තාකල් අපිට නිවන කියන වචනේ දැක්කේ නැත්නම් දන්නේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් මොකටද වින් කරන්නේ? නිවන් දකින්න. ඒ මොකද නිවන? උත්තරේ නැවතුණා. මොකද ඥාන සම්පවිත නැහැ. මොකද නිවන? රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ. ඒක නිවන වෙන්නේ කොහොමද? රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ කරගත්තාම රාග නැවති රාගයෙන් දුරු වුණාම උපාදානී හෙවත් තණ්හා උපාදානී නිදහස් වෙනවා. එහෙනම් උපද වෙන්නේ උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවා. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා. ජාති නිරෝධ නම් මේ අන්තිම ජාතියයි. මේම මගේ සසර ගමන ඉවරයි. ආයි දුක් විඳින්න ආව ප්‍රයත්නක් නැහැ. එහෙනම් සදාතනික සුවේ. සදාතනික දුකෙන් නිදහස්. අන්න ඒකයි මගේ නිවන. අන්න බලාගන්න නිවන නිවනේ ඵලයයි. ධර්මයෙන් අහගත්තා මිස මේ කවදාවත් අබුද්ධෝත්පාද කාලෙක ওই ක්‍රම රටාව ක්‍රම වේදී දැනගන්න කිසිම තැනක ක්‍රමයක් නැහැ. කිසි කෙනෙක් දන්නේ නැහැ ලෞතර බුදුරන් වහන්සේ පරිත්‍ථමෝපාදීන් පරිත්‍ථමෝපාද නිරෝධීන් ඕක දකින්න ක්‍රම න්‍යාය වෙන්නලා ඉතින් ඕක විග්‍රහ කරලා දීලා තියෙන නිසාම දන්නවා. ඒ න්‍යාය ධර්මයි. ওই ධර්මයේ දන්නවා නම් මොකද යන්නේ? අන්න ඥාන සම්පවිතයි. එහෙනම් මොකද ඉනි කොහොමද කරන්න පිණි ඒකේ හේතු වෙන්නේ? ඒතර දකින්නවා සුගතියේ පත් වෙන්නේ නැතුව ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ කාරණා පහේ සම්පින්නණය සකස් වෙන්නේ නැතුව ඒ පසුතලියේ නැතුව මේ චතුරාර්ය සත්‍යයේ ත්‍රිලක්ෂණිය අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ කරන මානසිකත්වයේ ඉන්නේ නැහැ. ඒ නිසා මේ මානසිකත්වයේ ගන්න උකෝ ආසනාවක් වෙනවා. ඔය කරන පින ආයෙන හේතු බල හරියටම දන්නවා. පින කරන්නේ කාරණේ දන්නවා. හතුරු වෙන්න වෙයි. එහෙම එකක් නම් කොච්චර වටිනවද? අන්න ඥාන සම්පවිත සෝමනස්ස සහගත වුණා. අන්න පිනවන්නේ මට සතුටු වෙන්න පුළුවන් පිනවන්න පුළුවන් උපරිම පිනවීම. මෙන්න මේක සදාතනික දුකෙන් නිදහස් වීමේ මඟ පෑදෙන පිනවීම. දැන් ලෝකයා එහෙම නෙමෙයි හොයන්නේ. ලෞකික ලෝකයා මෙහෙම කළා මොකද ඉන්නේ? දේවාංගලා මෙච්චර විරිවලාගෙන දෙවියෙක් වෙන්න පුළුවන්. හරි වාසනාවන්නේ කොහෙම ඉන්නවද? සතුටු වෙන්න පුළුවන්ගේ. අන්න ලෝකයාගේ පිනවීම. මේකම සතර අතරමංගෙන අවිද්‍යාවේ නිගමනය නිසා මේක අවදාව සැනසෙල්ලක් නෙමෙයි. අනන්ත අප්‍රමාණ සංසාරී ගිහින් ওই කුණු කුඩවල් බදාගෙන ඉඳලා ඉඳලා බැල්ල ඊට පස්සේ බල්ලෝ වෙලා බැල්ලියෝ වෙලා හත්තු වෙලා කුරුල්ලෝ වෙලා අපාගත වෙලා දුක් වෙලා කෙලවරක් නැතුව ආපු ගමන. මේ දෙවියෙක් කියලා සැනසෙච්ච කෙනෙක් නැහැ. අවුරුදු ගන්නක් ඕක ඉඳලා ඉඳලා ඉතින් මැරිලා ගියාට පස්සේ කොයි හරි බල්ලෙක් වෙලා ඉන්නවා කහකහ. අද ඉන්න බල්ලෝ කොහෙද කියලා පෙරවිසු කඳුළු දකින්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් පෙනි මෙන්න මේ බල්ලා තමයි අහවල් දිව්‍ය ලෝකෙද අහවල් දෙවියා. මෙන්න මේ බැල්ලි තමයි අහවල් දෙවඟනේ. වැඩි හරියා බල්ලු බැල්ලි අතර ඉන්නේ දෙයියෝයි දෙවඟනල්ල. අපි දන්නේ නැති හිඳ, වේන්නේ නැති හිඳ අපි දා ඉන්නවා. පව් කරලා මුන් බල්ලු බැල්ලි වෙලා ඉන්නවා කියලා විතර කවි දා ඉන්නවා. මොකද හේතුව? කාම ලෝකයේ කාම රාගයෙන් වෙරිලා, කාමච්ඡන්දයෙන් බැඳිලා වෙන මෙලෝ නිත්‍යයක් නැතුව තමයි දෙයියෝ ඔතන ඉන්නේ. යහපත් නැනනුවණකින් ඉන්නව නෙමෙයි. කාමයන්ගේ වෙරිලා මත් වෙලා ඉන්නේ කාමච්ඡන්දයෙන් බැඳිලා. කාමච්ඡන්දයෙන් බැඳිලා බැඳිලා ඉඳලා කරවු විපාකේ අවසානයේ නිකන් ඕකේ ඉන්නවා. ඊට පස්සේ පොරගත විනක් නැහැ කාමච්ඡන්දේ මැරෙනවා. කාමච්ඡන්දේ මැරෙනවා නම් තිරිසන් යන්නේ තෙන්ටි. තිරිසන් ලෝකෙ වැඩි හරියක් ඉන්නේ ඊට ඉස්සෙල්ලාත් දෙවියෝ. ඊට වලා ඉන්නවා මම ඉස්සෙල්ලාත් දෙවියෙක්. කලාතුරකින් තමයි එහෙම නියපොතල ගත්ත නියපිනල ගත්ත පාත්‍රිකක් විදිහට තමයි දෙව්ලෝවේ මැරිලා හිටන් මිනිස්සෙක් වෙනා ගියා ඉන්නේ. දෙව්ලෝවේ මැරිලා හිටන් තිරිසන් අපායට හෝ සතර අපායට යන අය මහ පොළොවේ වස්වා කියලා බුදුරණවහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙම දෙව්ලෝ කියලා මොකටද? ඔය කාලේ කියලා කොහේ යන්නේ? අවිද්‍යාවෙන් ඉඳලා නම් දෙවියෝ ලැබෙලක් නැහැ. ඒකයි කාරණේ. එන අපි දකින්න ඕනේ පිනවන්න වටිනා එකක් නෙමෙයි අතරමංගෙන එකක්. එන ඒක තමයි ඔය තුච්ච නින්දිතව උඹ කියන පිනේ මට ඇති වැඩක් නැහැ. මම ඔබ දාලා අයින් වුණේ ඔය පින පස්සේ යන්නේ නෙමෙයි කියලා මාර්යාට බුදුන් වහන්සේ මුලින් දෙන්නේ මොයිසත්තර කාලෙදිම ඕකයි. ඊට පස්සේ පිනක් වර්ණහ කළා. ඒ මොකද්ද? නිවන් දැකීමේ උපරිශ්‍රේ වෙන පිනක් තියෙනවා. මෙන්න මේක බුදුන් වහන්සේ වර්ණහ කළා. ඒ බුදුනාට වාසිය දුන්නේ ලෝකයාගේ සම්පතේ විනාත් තිබුණා. ওই ලෞකිකත්වයේ එහෙම අතරමං වෙන එක. හැප හැප කී හොයා ගිහිල්ලා. අන්න ඒක බුදුන් වහන්සේ අසාර හිස්දියා කියලා වෙන්නේ. බා. ඒක මාර්යාගේ පැත්ත එකක්. අවිද්‍යා පත්‍ය පුඤ්ඤාපි සංඛාරා කියන්නේ ඒකට. කුසල මූල පත්‍ය සංඛාරා නෙමෙයි. අවිද්‍යාවින් නැගෙන සංඛාරය. පුඤ්ඤාපි සංඛාරා, පුඤ්ඤාපි සංඛාරා, ආනින්ජාපි සංඛාරා කියන ඔයි පිප්පාවුදි කරේ වැටෙන අවිද්‍යාවෙම පොඩ්ඩක්ගෙන පැත්තක් තියෙනවා. අන්න ඒකේ පිකුරස තමයි නින්දිත වෙන්න නින්දිතයි කියලා අයින් කරන්න කිව්ව. වැඩක් නැහැ ඒක. ඒක හොඳ එකක් නෙමෙයි. නමු ලෝක සම්මතිය තරකයි කියන්නේ නැහැ. නමුත් ඒක හරයක් නෙමෙයි. තිය කාලයක් ඉඳලා ගෙවිලා යන එක මොන හරයක්ද? ගෙවිලා ගියත් කමක් නැහැ. ගෙවිලා ගියා නතර වෙන්නේ නැහැ. හිටියන් තර අන්ත තැනට වෙලා තමයි දුගතියට වෙලා තමයි නවතින්නේ. ඒකනේ බයන්නේ. ඊවට අපිට සතුරු වෙන්න බෑ බෞද්ධිය දැක්කට පස්සේ යථාර්ථේ. දකින්නකන් තමයි ඔය සතුටු වෙවි ඉන්නේ. කොච්චර හොඳ දෙවියෙක් වෙන්න තියනවනම්, කොච්චර හොඳ සිටුවරේ රජෙක් වෙන්න තියනවනම්, සක්විති රජෙක් වෙනවනම් කොච්චර වාසනාවක්ද? ඔය ඔක්කොම හිතන්නේ පුතත්දර. ඒ කියන්නේ මේ දහම් තේරුම් ගත්තේ නැති, බුදු දහම අවබෝධයට ආපු නැති සාමාන්‍ය කෙනාගේ හොඳ පැතියෝ. ඔයිට වඩා හොඳ එකක් කියයිද නැහැ. නිවන කිව්වොත් හරි බය නිකන් නිවන දන්නේ නැහැ. ඉතින් නිවන හොඳයි කියලා හිතනද? නිවන හොඳ නැහැ. මොකද නිවන කියන්නේ කියන එකේ තමයි ඉන්නේ. නිවන දන්නේ නැහැ. ඉතින් ආදී දවසක සාසනීය වතු වෙච්ච කාලෙක ධර්මානුකූලව අහලා තමයි නිවන මොකද දැනගන්න ඕනේ. රාගක් හේ වුණාම නිවෙනවා. රාගයේ ගිනි. ඉතින් අපි දකින්න කල්පනා කරලා යමක් ගිනි නම් ඒ ගිනි යම් තැනක නැන්නම් ඒ ගිනි එතන තියෙනවද? ද්වේෂය නිසා දැවෙනවා. ශෝකය නිසා දැවෙනවා. යම් තැනක ද්වේෂයයි ශෝකයයි නැත්නම් එතන දැවීමක් තැවීමක් කියනවාද? න්‍යාය ධර්මයෙන් තෝරගන්න. නිවෙච්ච දැන් ඉතල දැනගන්නේ අධ්‍යාකරණ නෙමෙයි. ওই ন্যায় ධර්මයෙන්. රාගයේ රාගය නිසා රත් කරනවා ගින්න. විවිධ වික්ෂිප්තතාවයන් ඇති කරනවා. ශෝක සංවේගයේ කෙලවරක් නැහැ. ඇයි වහගොන්නේ? මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණා. කෙල්ල තරහ වුණා, කොල්ල තරහ වුණා. මම දාලා ගියා මට වැඩක් නැහැ මගේ මෙච්චර කාලෙ ඉඳලා අහස මහාලිකාව කොහොමද බිදලා දැම්මා වැඩක් නැහැ එක පිස්සු හැදෙනවා කල්පනා කරලා කොච්චර 1000ක් දවල් ගානේ රෑ දවල් හදවතේ ගිනි හරිගෙන පත්වේවි දැවෙනවා කොච්චර මම කොච්චර බලාපොරොත්තු වෙද්දී හිටියේ දෘෂ්ටියේ පැන්නා ඌ අරගෙන ගියා දැවිදී දැවෙනවා තැවෙනවා මේ මොන කුණක් අල්ලා ගන්නද මේ වැලුවේ දැක්කේ නැහැ ඇත්ත දැක්කේ නැහැ මේ හරියක් ඇති එකක් කියලා හිතන සංකදක් කියලා හිතන්නේ කුණු කදක් ගන්න නෙමෙයි දඟලන්නේ ඒක තේරෙන්නේ නැහැ හරි වටනාකමක් හිතෙන් දීලා මිත්‍යා දෘෂ්ටියෙන් අවිද්‍යාව දෘෂ්ටියේ දීපු නිගමනේ සංකදක් කරන්නේ කුණු කද ඉතින් ඕකර දඟලන්නේ ඕම ක්‍රමයක් තියෙනවා මේ සසරේ හැටි රාගයේ ගින්නක් කියේ ඕකයි ඉතින් ඕකට වාසිය ඇති වෙන විරුද්ධතාවයෙන්ද එහෙම ඒකම ගැටෙනවා දැවෙනවා දැවීමේ තරම කොච්චරද කියලා නම් දැවෙන මොහොතේ පටන්ගෙන මුළු ගතම දැවෙනවා ආහිරපත් වෙනවා ඊට පස්සේ දත් මිටි කනවා ක්‍රෝධයේ වතු වෙලා ගහගෙන වරාගෙන කපාගෙන හොටාගෙන ගියත් තව නවතින්නේ නැහැ මැරිච්ච මීනක් පිහින් අයින්නවා කොච්චර 1000කින් දැවෙනවද අභ්‍යන්තරේ බැලුවොත් එහෙම මූණවල සම්පූර්ණ ගිනි ගොඩක් වාගේ අඹුලි අඟු ආ දැවිලි දැවිලි හැටි ඉතින් යම් තැනක රාගයේ නැත්නම් ද්වේෂයේ නැත්නම් ওই මුලාව නැත්නම් එතන ඊ හටගන්නේ ගිනි නැහැ කියලා තේරුම් ගන්න න්‍යාය ධර්මයක් තියෙනවා ඒක වැටෙන්නේ නැහැ නිවන වැටුනේ නැතුවට ගින්නට හේතුව යම් තැනක තියෙන නිසා ගිනි ගන්නවා. ඒ ගින්නට හේතුව නැත්නම් ඉතින් ගිනි ගන්න නැහැ කියන න්‍යාය ධර්මයක් තියෙනවා. ගිනි යම් තැනක නැද්ද ඒක නිවන. ඔන්න මුලින්ම නිවන දැක්ක නැති කෙනා න්‍යාය ධර්මයෙන් නිවන තෝරන්න හැටි. ඕකින් තෝරා ගන්න ඕනේ. දැන් නිවන දකින්නකම් අත්දකින්නකම් නිවන්සුවේ දකින්නේ නැහැ තේරෙන්නේ නැහැ. ඒක අත්දකින්න නම් රාග ගිනි, දේශ ගිනි බව වටහාගෙන ආදීනව දැකලා ඒකෙ මිදිලා ඒ සාන්තියටපත් වෙන්න ඕනේ කවුද හරි. එතකොට ඒක අත්දකින්න. අද්දයිකට න්‍යාය ධර්මයකින් නිවන දකින්න ඕන. නිවන කියන්නේ නිවෙනවා. මොකෙන්ද නිවෙන්නේ? ගින්නකින්. කොහේ තියෙන ගින්නකින්ද? හිතේ තියෙන ගින්නේ. ගතේ ගිනි නිවන එක නිවන නෙමෙයි. ඒක මේ බෞද්ධ ක්‍රමයක්. පිච්චෙන් නම් අතහකට ගන්නවා, බේත් කර ගන්නවා. ඒක නෙන්න රත්නනම් දාදී නැති වෙන දේ ගැන එයා කනිසකරු කාමයකින් ගිලා ඉන්නවා. ඒක වෙනම ක්‍රමයක්. ඒක නිවන නෙමෙයි. නමුත් හිතර ගිනි ගන්නවා. හිතේ ගිනි නිවෙනවා නම් ආයි පත්තු නොවෙන්න නිවන යම් ක්‍රමයක් දැක්කලා ඒක තමයි සදාතනික නිවන. රාගී නැගිනවා නම් ඇයි රාගී නැගින්නේ? නිත්‍යයි සුඛයි අත්තා කියන මුලා අදහස දෘෂ්ටිය නිසා. අවිද්‍යාවේ නිගමනයේ නිසා. ඇත්ත දැක්කේ නැති නිසා. එහෙනම් මොකක්ද ඇත්ත? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ සත්‍යයේ සත්‍යයේ නිගමනයේ සත්‍යයේ සත්‍යයේ තීරණයේ ඕකයි. ඕක තමයි නියම ලක්ෂණේ යථා ලක්ෂණේ. ඔන්න ඕක ඇත්ත ඇති ආකාරයෙන් දැක ආවර්ජන කරන්න කරන්න මොකද වෙන්නේ? අවිද්‍යාව නැති වෙලා විද්‍යාව නැగిලා එනවා. සත්‍යයේවත් විද්‍යාව නැගින්න පටන් ගන්නවා. විද්‍යාවේ නිගමනයේ පේන්න පටන් ගන්නවා. මෙච්චර කල් නිච්චයි කියලා හිතාගියේ අනිච්ච දේවල්. සුඛයි කියලා හිතාගියේ දුක්ඛ දේවල්. අනාත්තයි කියලා හිතාගියේ නේ අත්තයි කියලා හිතාගියේ අනාත්ත දේවල් නිකා දකින්න. අන්න දැක්කට පස්සේ අනිච්ච ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ත ලක්ෂණේ කියන මෙන්න මේ ත්‍රිලක්ෂණයෙන් ලෝකෙ පිළිලා තියෙනවා. විද්‍යාවේ නිගමනේ ආවනා මෙනෙහි කරන්න කලින් විද්‍යාව අතර ඔබ පේනවා. ඔබ පේනකොටම දුක්ඛ ලක්ෂණේ දකින්නකොටම දුක්ඛ ආදි සත්‍යයේ දකින්න ඥානෙ පහළ වෙනවා. ওই දුක්ඛ ලක්ෂණේ දකින්න ඥානෙට එනකොට කියන දුක්ඛේ ඥාන. එතරෝ දකින්නවා මෙන්න මේ දුක රැගෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා දකින්න තෘෂ්ණාව දකින්න දුක්ඛ සමුදය ඥානෙ. මේ දුක්ඛ තෘෂ්ණාව යම් දිනක නැද්ද? ඒ තෘෂ්ණාවෙ නික්මී ගියා නම් කෙලවරලා ගියා නම් දුක්ඛ නිරෝධය කියලා දකින්න ඥානෙ පහළ වෙනවා. ඒකේ මාර්ගයේ ඇත්ත ඇති ආකාරයෙන් දකින්න සම්මා දිට්ඨිය හේවත් අනිත්‍ය අනිත්‍ය හැටියට දුක දුක්ඛ හැටියට අනාත්ම අනාත්ම හැටියට දකින්න සම්මා දිට්ඨිය කියලා දකින්න. මෙන්න මේක දකින්නකොට මොකද වෙන්නේ? දුක දුක්ඛ හැටියට දැක්ක ගාම අනිත් දකින්නවා. දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන, අයං උච්චති වික්ඛේ සම්මා දිට්ඨිය කියව සම්මා දිට්ඨිය. මෙන්න ආරි සම්මා දිට්ඨිය. මාර්ගයේ වඩනවා කියවට කොහොමද මාර්ගයේ වඩන ප්‍රශ්නයක් එනවා ඉතින්. මාර්ගයේ හැදෙන හැටි දකින්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය අපි ලැබෙන්නේ කොහොමද? අහගත්තේ නැත්නම් වදන ටික අහගත්තේ නැත්නම් අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපිට ලැබෙන්නේ නැද්ද? බණහනකට එක එක උසාමින් නැත්නම් අරිහත් ලැබත් වුණා, සමහර අනාගාමී වුණා, සමහර සකෘදාගාමී වුණා, සමහර සෝවාන් වුණා. හැබැයි බුදුරණන් වහන්සේ දේශනා කළ බණතුර ඒ විලාසිතා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා නැහැ. ඉතින් අහන්න සභාවලට ඔබට මේ ඇහැගෙන මොකද හිතෙන්නේ? මේ ඇහැ නිත්‍යද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍ය කියලා තේරෙනවා. යමක් අනිත්‍ය නම් විපරණාවේ පත් වෙනවා. ඒක අනිත්‍ය නම් ඒක දුකද හැපද? ස්වාමීනි දුකයි කියලා වැටහෙනවා. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයෙන්ද පත් වෙනවා නම් ඒක අත්තද අනත්තද? ස්වාමී අනාත්මයි කියලා වැටේ. දැන් නම් මට තේරෙන. දැන් ඕක තේරෙනකොට මට නම් දැන් වැඩක් නෑ කියලා වැටුණා මේ රෝගේ අත්තර දැන් මට තේරෙන මේ රෝගේ හැටි. අනේ ස්වාමී මේ රෝගේ ඉන්නේ මොකද අපි සැරිසරලා. ආගුරේ වැටුණාද ඉති. එහෙනම් ඔබ ආර්යචායක වාගේ ඒකාන්තේ දැකලා තියෙනවා. අනේ මන් දන්නේ සම්මාදිට සම්මාසංකෝයි වචන ටික බව දන්නේ. ඇහුවොත් එහෙම. උන්වහන්සේගෙම ප්‍රතිපලිය ලැබෙන උවාද බලන් සෝතාපන්නයි කියලා හේතු ඇතුව උන්වහන්සේ දැකලා කියන්න පුළුවන්. බග දිහනා කවුරු හරි. ආර්යචායක වාගේ ඔබ දන්නවද? කියන්න වන්නේ මම දන්න ආර්යචායක මාර්ගයක් නෑ බා. මේ ලෝකේ නම් මට වැඩක් නෑ කියලා තියෙනවා. මොන හදන්න හරියක් නෑ මට වැඩක් නෑ කියලා ඒකයි මට වැටුනේ. මන් දන්නේ සම්මාදිටියකුත් නෑ සම්මාසංකප්පේ නෑ ඔය වචන මම දන්නේ. ඔව් ඒක කියයි. එන මේ වචන වල නිමේ ආර්යචායක මාර්ගය කියන. ඒක වෙන්නට දෙන වචන මාලාව කියන එක ලෝකෙට යමක් කියා දෙන්න දෙන සම්මත කතාවක් විතරයි. ඔය වදනේ කිව්ව අදහස තේරුම් ගන්න ඕනේ ඉතින්. දැන් අපි තෝ කෙනෙක්ගෙන් අහනවා. දෙමළ වදනයක්වත් දන්නේ නැහැ. සිංහල මාසෙ ඔබ තේංගද කරලා තියෙනවද? මම දන්නේ තේංගයක් නෑවා. මම දන්නේ මොන මොනවද කියන්නේ. මම දන්නේ. ඔබ දැකලම නැද්ද? මම ওই වදනේ ඇහුවෙත් අදයි වම් මම දන්නේ. ඔබ පොල් දැකලා නැද්ද? පොල් ද ඒක පොඩි කාලේ මම දැකලා තියෙන කාලා තියෙන ඕතර පොල් දන්නේ නැතුව. ඒවර තමයි තේංග කියන්නේ. ආ එහෙම නම් දන්නේ. අන්න කියන්නේ. සමාධිත්ටි කියන්නේ මොකක්ද? මම දන්නේ නැහැ ওই වදනේ. හැබැයි ලැබලා තියෙන පුළුවන්. මේ ලෝකේ අසාරයි ගන්න හරයක් නැහැ. මොකද්ද ඒ කියන්නේ? මේ ලෝකේ මොනවාරි හටගත්තත් හොඳයි හොඳයි කියලා බලපුවා මං තිබු නරක් වෙන්නේ නැහැ. මිසක් කවදාවත් හොඳ එකක් හැදිච්ච එකක් නැහැ. මේක නම් ඇත්තමල තේරෙනවා. මම දන්නේ නැවට කියන වෙන වචන. අන්න ඔබ තමයි සමාධිත්ටි කියන්නේ. ආ ඒකද? ආ එන එක දන්න. අන්න එහෙම ගියේ. මේ සම්මා සංකප්ප ඔය වචනේ ඇහුවෙත් මං අද මම දන්නේ සම්මා සංකප්ප කියන්නේ. උඹට හිතෙනවා දැන් ඔය හරයක් හරයක් නැති ලෝකෙ ගියා වැටුණාට පස්සේ බෙබදු වන්නා ලෝකෙ තිබ මේ දේ අරගන්න මගේ කරගන්න මම කරගන්න කාට හරි හිංසා කරන්න ඕනේ වෛර කරන්න රෝද කරන්න එහෙම වටිනා දෙයක් තියෙනවා එහෙම වටිනා දෙයක් ඔහෙද මම හරයක් නැති ලෝකෙ තිබ මට ඒක වැටහිලා තියෙනවා කාටවත් වෛර කළ මොනවා ගන්නද හිංසා කළ මොනවා ගන්නද මට නම් ඕවා බදාගෙන ඉන්න කිසිම හරයක් නැහැ කියලා මට තේරිලා තියෙනවා එහෙනම් ඔන්න ඕක තමයි සම්මා සංකප්ප කියන්නේ කිව්වොත් දන්න ආයකටද ආයෙන මාද සම්මා සංකප්ප දන්න. එතකොට නම් කීයේ? ඔන්න සම්මා සංකප්ප. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නිකම්ම සංකප්ප, අයං උච්චදි වික්‍රේ සම්මා සංකප්ප. දැන් සම්මා සංකප්ප තෝරලා දුන්නොත් සම්මා සංකප්ප කියන්නේ මොකද්ද කියලා මේ විදිහට තෝරලා දුන්නොත් අන්න එතකොටයි තේරෙන්නේ මේකටද සම්මා සංකප්ප මාර්ගාංගය කිව්වේ. ඔය තෝරා ගන්න. නිකම්ම අව්‍යාපාද අවිහිංසා විලා හිටියරත් බෑ. නිකම්ම විලා හිටියරත් බෑ. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා වෛරයක් නැති හිංගි හිංසාවක් නැති පැවිද්දට බහැපු ආලාර කාලාම උද්දකාරාම පුත්ත මෙහෙම අයත් හිටියන්. ඉතින් ඒගොල්ලෝ කාටවත් වෛර කරන්නේ නැහැ. හිංගි හිංසා කළෙත් නැහැ. කාම ලෝකිනු තහ කියලා අරූපාවචර දෙහන් මේ භාවනා කරලා සමාධිත් ලබාගෙන හිටියේ. ඉතින් අව්‍යාපාද අවිහිංසා නික්කම කියන මේ තුන අව්‍යාපාද අවිහිංසා නික්කම කියන මේ කාරණා තුන සම්මා සංකප්පය කියලා අපි එකපාර නිගමනය කරනවා. කවුරු හරි අපි ওই ප්‍රශ්නේ මොකද කරන්නේ? මේ එකම මාර්ගාංගයක්වත් මේ බුද්ධ ශාසනය පිට නෑ කියලා බුද්ධ දේශනාවේ පැහැදිලිව දේශනා කරනවා. එහෙනම් මේ නිවන් දැකීමට හේතු වෙන සම්මා දිට්ඨිය හෝ සම්මා සංකප්ප කියන එක හෝ සම්මා වාචා සම්මාංච ආදීව වායාම සති සමාධි කියන මේ එකම කොටසක්වත් අබුද්ධෝත්පාදකාරී ලෝකේ විද්‍යාමාන නෑ. එහෙනම් අපි අහනවා අව්‍යාපාද අවිහිංසා නිකම්ම කියන මේ තුනයි සම්මා සංකප්ප කියන්නේ කිව්වොත් කවුරු හරි අපෙන් ওই තර්කය ඇහුවොත් එහෙම ආලාර කාලාම උද්දකාරාම පුත්ත කියලා බුදුරන් වහන්සේ පහළ වෙද්දී ඉස්සරහ දෙන්නේ හිටියයි කියලා කියනවා. බෝධිසත්ව කාලෙදිත් ඒ අය ළඟට ගියා ඒක හැදෑරුවා කියලා තියෙනවා. එහෙනම් මේගොල්ලෝ ළඟ ඔය කියන්නා වූ වෛර කිරීමක් තිබුණාද? හිංගි හිංසා කරන හිඳා තිබුණාද? එහෙම තිබියද දැහැනේ හිටියේ? ඒගොල්ලෝ කාමයන්ගේ ඇසුරු කරගෙන හිටියද? කාමයන්ගේ නික්මිලා නෙමෙයි හිටියේ. ඔය කාරණා තුනම මේගොල්ලෝ ළඟ තිබුණා. ඇයි සම්මා සංකප්ප මේගොල්ලෝ ළඟ තිබිලා නැද්ද එතකොට? ඒ තුන සම්මා සංකප්ප වල දැන් ලොකු ප්‍රශ්නයක් එනවා තෝරලා ගත්තේ නැති. දැන් මොකක් නිසාද? සම්මා දිට්ඨියෙන් ගොඩනැගිච්ච සම්මා සංකප්පේ එකක්. හතුම් මරන්න දුව හොරකම් කරලා දෙන්න බුණා වෙනම වතකින් එක තව එකක්. අරක වත්‍ය කියනවා. වතක්ෂය කියලා ප්‍රතිපලයක් ඒක. ආලාර කාලාම ළඟ උද්දකාරාම ළඟ තිබුණේ. උද්දකාරාම පුත්ත ළඟ තිබුණේ. වතක්ෂය කියලා උදා කරගත්ත ප්‍රතිපලයක් නිසා ප්‍රඥාවේ යථාර්ථය දැකහිටන් ආව ප්‍රතිඵලයක් නෙමෙයි ඒකයි වෙනස. එන සම්මා දිට්ඨිය කියන එක පහළ වුණා නම් බුදුරජාණන් වහන්සේගෙන් බණහල ලබා ගන්න කොටම ඒ සම්මා දිට්ඨිය තුලින් දකින්න ලෝකේ අසාරයි කියලා. පළවෙනි දර්ශනයේදී විශාල වශයෙන් දකින්න මේ ලෝකේ හිංගි හිංසා කරලා ගන්න වටිනා දෙයක් මට නැහැ. කොරමර වංචා කරලා ගන්න වටිනා දෙයක් නැහැ. අනුන් රවට්ටලා ගන්න වටිනා දෙයක් නැහැ. එච්චර මොනවද අසාධාරණයක් කියලා මේ ලෝකේ මගේ කරගන්න තියෙන වටිනාදී. මගේ කරන්න හදුවර බෑනේ. මේ සුභ ස්වභාවය තුළ මම මොනව අල්ලන්නේ? කාට හිංගි කරලා ගන්නද? හොරමර වංචා කරලා මොනවට ගන්නද? ඉතින් එහෙම අරන් මගේ සන්තෝෂේ ඉන්නේ මොනව ලැබුණා කියන්නේද? හරියක් හිටියා මට නම් මේ ලෝකේ පේන්නේ නැහැ කියලා. ඔන්න ඔය සම්මා දිට්ඨිය මේ අදහස එනවා. මේ අදහස නිසා ඔහුගේ යම් කිසි ආකාරයක අනුසයත් එක්ක විදිල යන වෛර කරන හිංගින් සාගෙන ඉදත් වුණා නම් ඒක. අව්‍යාපාද, අවිහිංසා, හිංසා කරන එකක් තියෙනවා අනුසයත් එක්ක විදිල යනවා. නැගී අභ්‍යන්තරේ මෙවරයි. කාමයන්ගෙන් යම් කිසි නික්මීමක් වුණා නම් යන්තරම. ඒක නැවත වාරයක් එන්නේ අනුසයත් එක්ක විදිල ගියා. මෙන්න මේ පොරසක් වැඩුණා නම් මේකට කියනවා සම්මා සංකප්ප මාර්ගාංගය. මේක බුද්ධෝත්පාද කාලේ නැගියොත් නෝකයි. සම්මා දිට්ඨිය නැති නිසා තියෙන්නේ මොන සම්මා දිට්ඨියද? ලෞකික වන්නා වූ දසවත්වක මිත්‍යා දෘෂ්ටියෙන් වෙච්ච සම්මා දිට්ඨිය තිබුණා. දන් දුන්නා විපාක තියෙනවා. සිල් රැකහම එක විනක් තියෙනවා. ඒක විපාක හොඳ විපාක තියෙනවා. භාවනා කරපුවාම ප්‍රතිඵල තියෙනවා. ඔය ආදිවාසීන් ඒවා පිළිගන්නවා. එතකොට ඒ වගේම පින්පව් කියා දෙකක් තියෙනවා. ඒවා මම පිළිගන්නවා. ඒව තමයි ඒ සම්මා දිට්ඨිය හැටි. අම්මා කියලා කෙනෙක් ඉන්නවා ගරු කරපුවාම වටිනවා. පින් සිද්ධ වෙනවා. ඒ වගේම කරුසල යුතු උත්තමාවක් තාත්තා කියලා කෙනෙක් ඉන්නවා පියා කියලා අනික් අයට වඩා විශේෂයි සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මට උතුම් විදිය සලකපු කෙනෙක් කලින් යොගලපු කෙනෙක් ඒ වගේ මට මව්පිය දෙන්නා කියන විශේෂ පුද්ගලෙක් මම එහෙම කෙනෙක් නෑ කියලා මම පිළිගන්නේ අවංකව පිළිගන්නවා ඒ විශේෂ සත්‍ය තියෙනවා කියලා ඒ ආදි වශයෙන් මව්පිය පිළිගන්නවා පින්පව් පිළිගන්නවා සබල් බ්‍රාහ්මලාදී එහෙමයි ඉන්නවා ගුණ ධර්ම ඇති අය ඉන්නවා කියලා මෙන්න මේ දසවත්වක මිත්‍යා දෘෂ්ටියේ වෙන් වෙච්ච සම්මාදිටියක් තියෙනවා අමුද්දෝත්පාද කාලේ තියෙන මෙන්න මේ ශ්‍රෝකේ සම්මාදිටිය ඕකයි. ඕක ලෞකිකයි. ওই සම්මාදිටිය නිසා ගොඩනැගිච්ච මාර්ගාංග 8ක් තිබුණා. ඒක ලෞකික ආර්යත්‍රාණික මාර්ගය ඕකෙන් නිවන් දකින්න බෑ. හැබැයි ඒක සුභතියට හේතු වෙන එකක්. ඔච්චරයි තිබුණේ. ලෝකෝත්තර ආර්යත්‍රාණික මාර්ගය තමයි ලෝත්‍රා බුදුන් වහන්සේ පහළලා දේශනා කළේ නැහැ දැනගෙන හිටියේ නැත්තේ. අන්න ඒකේ මුල තමයි ත්‍රිලක්ෂණයේ මුල් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙන සම්මාදිටිය. ඒ සම්මාදිට්ඨිය නැගිනකොටම පෙරබසු නොවි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආදී වායම් සති සමාධි අටම ලැබෙනවා. ලැබෙන මොහොතක තමයි සෝවාන් වෙන්නේ. එකක් පහුනොත් එහෙම මාර්ගය වලේ වෙන්නේ නැහැ. ඵලෙ ලැබෙන ලකේ අටම එනවා. හැබැයි අදහස් වලින් එනවා මිස වචන වලින් එන්නේ නැහැ. ඒකයි වචන වලින් කිව්වහම දන්නේ නැති ආවද කියලා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? බොරු කියලා අනුන් රවට්ටන්න බලාපොරොත්තුවත් තිබුණා. ඒක නැති වෙලා යනවා. කේලම් කියලා වරස වචන කියලා ප්‍රාප කියලා විදවන්න ඒ වගේ සැදපාරටපත් කරන්න වැඩක් නැති අත්‍යාවි කරන මුලා කතා කියගෙන ඉඳින බලාපොරොත්තුවක් තියුණා මොන හරියක් ඇති එකක්ද ඒව කතා කරලා මට වැඩක් නැහැ ඒක හැමත්තත් එක විදිල යනවා මුසාවාදා වේරමණි පිසුනාවාදා වේරමණි පරසාවාදා වේරමණි සම්පප්පලාපා වේරමණි ආයම් විදදිමුකේ සම්මා වාචා ඕකනේ සම්මා වාචා කියන්නේ ඒක නමල තියෙනවා අන්න පස්සේ දැනගන්න සම්මා වාචා කියන්නේ මොකක්ද ඇහුවොත් විග්‍රහ කරන එකක් දන්නේ නැහැ එහෙම එකක් තියෙනවද කියලා. ආ ඒකදේ මාර්ගාංගය කියන්නේ. ඕක නම් මට දිනවා මට බොරු කියලා හිතෙන්නේ. අනුරවට්ටන්න හිතෙන්නේ මොනවා ගන්නද? ඒක මට වැටහිලා තියෙනවා. කේලම් කියලා අනු බිදවලා මොන හරයක් ගන්නද? මේ අසාර ලෝකේ මට වා කියලා වැඩක් නැහැ. ඒක මට තේරෙනවා. මම ඉදර පිටිලා ඉන්නේ මම කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියලා සැලපාටවත් කියලා අනුන් දෙහිංගී හිතා කරනද? මොනවා හරයක්ද ඒක? මොනවා ගන්නද? මට වැඩක් නැහැ. ඒකම අපරාධයක් කියලා මට තේරෙනවා. හරියක් නැති නිසා ඒක නම් මට තේරෙනවා. ප්‍රලාප කියන්නේ උලානපත් එලා ලෝකේ මුලාවෙන පත්ච්ච කතා කයි වරු ගහින්නක මොන හරියක් ඇති එල බලා වැඩක් නැහැ මේවා. වරද්දහමක් කියනවා මම ගහන්න කැමති. ඒ මේක හරියක් ඇති දෙයක් කියලා. අන් එහෙමයි මගේ අදහස. ඕක නම් මට තියෙනවා. එහෙනම් ඕක තමයි සම්මා වාචා තියෙනවා කියන්නේ. අන් ඒකවල තියෙනවා සම්මා වාචා කියන මාළඟ ඒක නම් මල්ලඟ තියෙනවා. සම්මා කම්මන්ත තියෙනවා. අනේ මන් දන්නේ එහෙම එකක් මොකද්ද මම දන්නේ කන්නේ කවදද? ප්‍රාණඝාත කරලා මොනවා ගන්නද? හොරවැර වංචා කරලා මොනවා ලබාගෙන මොනවා හරයක් ගන්නද? මේ අසාර ලෝකේ. සුරාවෙන් සූදුවෙන් දුරාචාරයෙන් මත් වෙමින් මේ කරලා මුලා වෙද මොනවාද? මට හරයක් නෑ වැඩක් නෑ මට ඒක වැඩක් ඇත්ද වෙන. ඔය අදහස නැද්ද? ඒක නම මට තියෙන. මොකක් මේ සදාය? හරයක් නෑ අනිත්‍ය දුක නැත්නම් මොකද පා වැටුණාද මාසේ මට ඔය අදහස ආවා. ඊට පස්සේ මට හිතෙන්නේ නැහැ දැන් ඉස්තර වාගේ. ඒ අදහසක්වත් ගන්න හිතෙන්නේ නැහැ. මගේ හිතේ ඉන්නේ නැහැ එහෙම එකක්වත්. එහෙනම් ඕකට තමයි සම්මා කම්මන්ත කියන්නේ. ආ එහෙමයි. මන්ද වචනේ කියපේ දැන් තමයි දැන් මේක සම්මා කම්මද කියනවා වගේ. ආයේ කියලා මල්ලක තියෙනවා. ජීවත් වෙන්නේ මොන මේ ලෝකේ පංචකාම ආස්වාදින්නේ බුලාටපත් වෙන ජීවිතයක් මට ඕනේ. මගේ ජීවිතේ මේ ලබාගත් දහම තුන සමුගා කාවෝදේ පූර්ණ කරගන්න තියෙනවා. ඒක නිසා මම හරි කැමති ඒ මාගේ ඇත්ත දකින්න. ඇත්ත යලි යලි සිහි කරලා ඉතින් මේ අවබෝධය වර්ධනය කරගන්න. මගේ ජීවිතේ පරමාර්ථය නම් ඔන්න ඕකයි මම දන්නේ විනිහදේ. ඒක තියෙනවා. ඕක තමයි සම්මා වාචා කියන්නේ කිව්වොත්. ඒකද? ඒක නම් මල්ලක තියෙනවා. අන්න දකින්නවා. ඔය වචන මාලාව කිව්වල දන්නේ නැහැ. ඕකෙන් අදහස් වෙච්ච එක තියනවා නම් ඒකද කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලා. වැඩින ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඔන්න ඕකයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කිව්වේ ඕක වැඩිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිනවා. දැනගෙන හිටියේ නැදත් වචන වශයෙන්. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ. ඒක තමයි කියන්නේ ඒ කාලේ මොන මල මුතා කිරක්වත් දැන්නේ දෙහෙටු පුන්නා වැනි දාසිය පවා සුනිත සෝපාක වැනි අය මාර්ග බල අවබෝධ කරගත්තේ. ඔය පදයි කියන කෙනෙ නෙමෙයි. ඔන්න ඔය අදහස දැනගෙන. ඒගොල්ලන්ගේ පද ඇහුවොත් දන්නේ නැහැ. සිව්පිලිසි බයන එහාට කියොත් එහෙම ඒවා දැනගන්න හැකියාව තියෙන වෙනම ක්‍රමයක් තියෙනවා ඥාන දර්ශනේ. එහෙනම් සෝවාන් ආදීට පත් වුණාම ඕක දකින්නේ නැහැ. හැබැයි අදහස දැටෙන. අදහස තියෙන. වචන එකක්වත් මතකෙන්නේ නැහැ. කාලේ පුත්‍රයාට වචනේ අමතකේව අදහස වැටේවා කියන ධර්ම දේශනා කළා. එක වචනයක්ව මතක නෑ අදහස වැටේලා සෝවාන් වුණා. ඇහුවා නම් එහේ මාර්ගය ත්‍රායක මාර්ගය කියන දේ දන්නවද? එක පදයක්වත් දන්නවද? එක බණ පදයක් ඉගෙන ගන්න කියලා ඇහුවා. බුදුරණවහන්සේ අදිෂ්ඨාන කළා අදහස වැටේවා වචන අමතක වේවා. එක වචනයක්ව මතක නෑ. අදහස වදන්නවා සෝවාන් වුණා. දැන් බලන්න මොකද්ද අපි උගන්වන්නේ මොනවද? කොහොම හරි පද ටිකක් උගන්වලා ඉතින් ඔඩිය හදවන්න හදනවා. අදහස දින්නේ අදහස මතක වෙන වලවලට කැමතිත් නෑ. ඉතින් අදහස නැතුව නිවන් දකින්න බෑ. නිවන් දකින්න ඕනේ පද නෙමෙයි, වචන නෙමෙයි, පාළි නෙමෙයි. ධර්මීය අදහස. අදහස වැටුණා නම් ධර්මාවබෝධය එතන. ඔබ තෝරා ගන්න ඕනේ. ඉතින් එහෙම කරගත්තාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ වෙන තමයි මේ ලිද රෝග කරදර වලින් මිදීමට. ඉතින් බෞද්ධ ප්‍රතිපත්තියේ ක්‍රමවේදී දැන් ඔබ තමයි අපි හේතුඵල වශයෙන් කිව්වේ. ඉතින් මේ ආකාරයෙන් ධර්මාවබෝධය ලබාගෙන විමුක්තියට හිත තියාගත්තාම සෝමනස්ස සහගත ඥාන සම්පවිතවන්නා වූ මේ කුසලයේ කරන්න බින කරන්න ඔබට හේතු වාසනා තියෙනවා දන්නවා. දැන් දන්නවා නිවන. නිවනට හේතුකාරක වන්නේ මොන විදිහේ පරිසරයක් මොන විදිහේ පසුකාලයක්ද? අන්න ඒකට අවතගෙන පසුකාලයේ මේ ආර්ය විනය තුල කරන්නා වූ සියලු බින්දහම් වල තියෙනවා. අන්නේ පසුකාලයේ මතකලයි තමයි මම අන්නේ පසුකාලීනේ පත් වෙලා ඔයකින් ධර්මාභෝධිය ලබාගෙන මඟ පෑදීවා කියලා තමයි මම ඔය සත්‍යයට අනුමෝදන් කරන්නේ. මම සතුටු වෙන්නේ ඒකට. මම පිරිසිදු වෙන්නේ ඒ මාගේ. ලෝකයාටත් මන් දෙන්නේ ඒ මගින් පිළිදෙන මගක් හදාගන්න මගේ අනු පිළිවෙල පූර්ව භාග ප්‍රතිපදාව. ඉතින් මෙන්න මෙහෙම තේරුම් අරන් කටයුතු කරනකොට මේ පින ප්‍රමාණයි. ප්‍රමාණ කරන්න බෑ. මොකද හේතුව මේ ලැබෙන්නා වූ වාසනාව නිවරණ නිවනේ ලැබෙන්නා වූ වටිනාකම මේ සීමා කරන්න බැරි. මොකද සියලු මෙතෙන් පටන් අනන්ත විදිහට සියලු දුකේ නිදහස් නම් ඔහු ලැබූ සැනසුම අනන්තයි. ඇයි විදිහට විච දුක අනන්ත නම් ඒකෙන් මිදුණා නම් ලැබූ සැනසුමත් අනන්තයි. ඒකෙන් තමයි න්‍යාය ධර්මයේ ගන්න. ඉතින් අනන්ත සාන්තියක් අනන්ත ජයග්‍රහණයක් ආව නම් ඒකෙන් මෙන්න මගනාන් ලෝකෙට පාදලා දුන්නේ. ඊට වඩා සාව විනවන් එකක් ලෝකේ නැහැ. ඒ තමයි ලොකුම පින. මෙන්න මේක දැනගත්තා නම් සෝමනස්ස සහගත ඥාන සම්පවිත පින ලැබෙනවා. මෙන්න මේකෙන් අය ගියේ. ඔය අදහස ආවට පස්සේ අන්නේ සාන්තියම අනේ මගෙන් අවෙච්ච අසාධාරණ ගෝචරිත සියලු සත්‍යෙට වීදී වැදිරි වීදිලා ඒ සාන්තියෙන්පත් වෙත්වා. ඒ නිවන සාන්තියම ඔහුට ලැබෙත්වා කියලා කරුණා මිත්‍යිතකින් ඕක මතල්ට පුළුවන් වෙන දාට. ওই ණය ගෙවෙනවා. එදාට අපිට තව විතුරු වෙන්න හරදර ආවන අල්ප මාත්‍රය. අයින්ම කරන්න බැරි කොටසක් තියෙනවා තියෙනවා. මෙහෙම කරලා කරලා තයින් බැරි ආනන්තල පාප කර්ම කරපු අය සේස මාත්‍රයක් තියෙන විදිහටම සිද්ධ වෙනවා. ආර්ය උත්තමයාට නිගරු කරපු අය සේස මාත්‍රය කියොත් විදිහටම සිද්ධ වෙනවා. ඔච්චර කමා කරලා තියෙ පොඩ විදිහට වෙනවා. අන්න ඒ වගේ හැටික් කිතු වෙනවා. ඒකදී විදෝන එකයි තියෙන්නේ. මොනවා කරලා ලෝතර අවදුලන් ආතති වින්දේ. කර්ම 14ක් අන්න ඒ වගේ විදිහට සිද්ධ වෙනවා කියලා කාටක් කරන්න දෙයක් නැහැ වනාව. ඊයරෙන්ද 199 කට වැඩි මේ දුක් කරදර නිදහස් වෙලා අපුරු පතුලා නිදහස් වෙලා යනවා මේ ක්‍රමවේදය තුල. 100ක් නම් කිසිම කෙනෙකුට රයින් කරන්න බෑ. ඒක අයින් කරන්න මොන ක්‍රමවේදයක්වත් නැහැ. ඉතුරු වෙන්නේ මොකද්ද? සංසාරීදී ආනන්දේ පාප කර්ම කරපු අය හේස මහත්ලියක් හෝ තිබුණා පළ දෙන්නේ. ඒ ටික එනවා. ආර්ය උත්තමයන්ට නිගරු කරපු අපරාධයක් තිබුණා කොච්චර කමා කළා හේස මහත්ලියක් එනවා. ඒ ටික එනවා. ඒ ටික විඳින්න සිද්ධ වෙනවා. ඒකයි කාරණා. ඒ හැරින් අනික අයින් කරගන්න පුළුවන් ඔය ක්‍රමවේදීන් ඔක තේරුම් ගන්න.